සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදු රජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සුපින්වත්නි මේ වෙලාවේ මේ පිනතුන් හැම දිනාම බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණී කරන්නටයි අද දේශනාවේ දායකත්වය අරනායක හකුරුගම්මන පදිංචි ආර් කුසුම් විජේසිංහ මහත්මිය දියණියවන කේ.ඩී. නිරංජි විජේසිංහ ඒ.ජී. ගාමිණී ගලප්පත්ති කියන මහත්ම මහත්මීන් එවැගේම කේ.ඩී. ඩබ්ලිව්.ඒ. විජේසිංහ ඒ තමන්ගේ පුතා සහ ජේ. රාමවික්‍රම ඒ මහත්මිය ඇතුළු ඇයගේ දෙමව්පියන් සහ පින්නතුන් එකතු වෙලා මේ දේශනාවට සම්බන්ධ වෙනවා. මේ පින්නතුන් මේ මාතෘකාවක් විදියට සිහි කරලා තිබෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට සෝවාන් වීම සම්බන්ධ දේශනාවක් කරන්න කියලා. ඇත්තටම අපි මේ දීර්ඝ සංසාරය යන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවෙච්ච නිසායි. බුද්ධ ශාසනයේ මූලික අර්ථය තමයි චතුරාර්ය සත්‍ය අවබෝධේ කරා ශ්‍රාවකයව ආරං යන්නේ. ඒක මේ සාම්ප්‍රදායික වැඩපිළිවෙලකින් නම් කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේ පන්සල් වල යන ආරණ්‍ය වල කෙරෙන මේක එක අපි වැඩපිළිවෙලල් තියෙනවනේ. ඔය බුද්ධ පූජාවත් පිළිවෙත් සාම්ප්‍රදායික දේවල් ඒවයින් නම් මේ වැඩේ කරන්න බෑ කවදාවත්. අපි ඒක තමයි පළවෙනිින් දැනගන්න ඕනේ. මොකද මේ පළවෙනිින් අපි දැනගන්න ඕනේ ඇයි අපිට මේ අවබෝධය කරා යන්න බැරි කියලා. ඒකයි අපි පළවෙනියෙන් දකින්න ඕන. අවබෝධ කරන්නේ කොහොමද කියලා අහලා වැඩක් නැහැ. අපි හැම වෙලාවකම අපේ හෘද සාක්ෂියෙන් අහන්න ඕන මොකද මට මේ චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යන්න බැරි කියලා. ඒක තමයි අපි පළවෙනියෙන් අහන්න ඕන. එතකොට අපිට ඇයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න බැරි? අවබෝධ කරන්න බැරි අපි හරීම ගතානුගතිකයි. ඒකයි බැරි. ගතානුගතිකුණත් බෑනේ. අපි කියන අර පරණ හනමිටි ඔළුව උඩ තියාන ගියොත් කවදාවත් එයාට ජීවිත අවබෝධය කරා යන්න බෑ. ගතානුගතිකත්වය කියන එකෙන් මිදීම තමයි අවබෝධය කරා යන ප්‍රධාන දේ. ගතානුගතිකත්වය කියලා කියන්නේ අපි මේ සාම්ප්‍රදායික හුරුවීම් තියනවා, මනසේ හුරුවීම් තියනවා. මේ මනසේ විවිධ හුරුවීම් එක්ක සත්‍ය අවබෝධය කරා යන්න බෑ. ඇත්තටම සත්‍ය අවබෝධය කරා යනවා නම් එයා මනස නිරවුල් කරගන්න ඕන පළවෙනි. අර ගතානුගතිකත්වයේ තුල නඩත්තු කරන එක හරි පහසුයි. දැන් ඕල බෞද්ධ නාමයෙන් දානි ටිකක් මාසයකට ගිහින් දීලා හාඳුරුත් එක්ක කතා බහ කරලා මොනවද හාඳුරණි මේ දවස්වල කෙරෙන්නේ, චෛත්‍ය කෙරෙනවද, බෝධින් වහන්සේගේ මොනවද තියෙනවද, හරි හොඳයි අපිත් ඒකට උපකාර කරන්නම් කියලා රුපියල් 10000ක්, 15000ක්, 50000ක් ලක්ෂයක් දීලා ඉන එක හරිම ලේසි වැඩක්. ඉතින් අපි ඒක බොහොම ශ්‍රේෂ්ඨ දෙයක් විදියට අපි ඔක්කොම එකතු වෙලා හුවා දැක්ුවාට ඒක බොහොම පොඩි දෙයක්. ඒක ශ්‍රේෂ්ඨ දෙයක් නෙමෙයි. මේක බහරි ලේසිනේ අනික. දැන් මාසෙකට දෙකකට තුනකට අවුරුද්දකට වරක් දානි ටිකක් දෙන එක කොච්චර ලේසි වැඩක්ද? ඒ අනික ලංකාවේ මිනිස්සු හිතාගෙන ඉන්නේ ඒක තමයි ලොකුම වැඩේ කියලා. ඒකනේ මිනිසුන්ට දානි දෙන්න මා පුදුම පොරකෑමක් නිතින් ලංකාවේ. පන්සල් වල දානි දී ගන්න විදියක් නැහැනේ. හරි අමාරුයි. සමහර පන්සල් තියෙන අවුරුද්දකට වරක් විතර දානයක් කියන එච්චර දානයක් දෙන්න අමාරුයි. මොකද එච්චරට දානෙට සඳහා පුදුම උද්වේගයක් මිනිසු තුල තියෙන. එකෙන් කියන්නේ නැහැ දානි දෙන එක නරකයි කියලා. දානි දෙන එක හොඳයි. හැබැයි ගතානුගතිකත්වයේ ඇතුලේ සත්‍ය අවබෝධයේ සම්බන්ධ අදහස දන්පැන් පුදන වත්පිළිවෙත් වලට නැඹුරු වුණ සංඝයාට බොහොම කිට්ටු වෙච්ච අයට හම්බෙන එකක් නෙමෙයි. එහෙම ලැබෙන එක නෙමෙයි සත්‍ය අවබෝධය කියන්නේ. සත්‍ය අවබෝධය කියන්නේ තමන්ගේම ජීවිතය විනිවිද දැකීමෙන් තමා තුළ උද්ගත වන තත්ත්වය. ජීවිතේ විනිවිද දැක. ඒක අර ගතානුගතිකත්වයෙන් මිදිලා තියෙන එක. අර සාමාන්‍ය පුරුදු වෙච්ච ජීවන චර්යාවෙන්, ඒ කියන්නේ පුරුදු වෙච්ච ආගමික චර්යාවක් තියෙනවනේ. ඒ පුරුදු වෙච්ච ආගමික චර්යාවෙන් සම්පූර්ණයෙන් මිදිලා පවතින එකක් තමයි සත්‍ය අවබෝධයේ සම්බන්ධ සාකච්ඡාව. ඒ කියන්නේ මේ නිවන් දකින්න බැරි එක හේතුවක් තමයි මේ සාම්ප්‍රදායික අදහස් වල බැසගෙන ඉන්න එක. මුල් බැහැගෙන ඉන්නවා සමහර අය. එතකොට මේ මුල් බැහැගත්තු සාම්ප්‍රදායික අදහස් ඇතුලේ අපට උදව්වක් තියෙනවා නරක දේවල් නෙමේවා. දැන් පන්සලට නොයන මිනිසුන්ට වඩා පන්සල් වලට එන මිනිසු හොඳයි. තියෙන ප්‍රශ්නේ මේ පන්සල් වලට එන මිනිසු ඕවන් වෙන්නේ. ඒකයි තියෙන ගැටලුව. පන්සල් වල ඉන්න එන්නේ නැති මිනිසුන්ට වඩා පන්සලට ඇවිල්ලා දානි හැන්දක් පූජා කරලා යන මිනිසු කොච්චර ශ්‍රේෂ්ඨයිද? හැබැයි ඒගොල්ලෝ ශ්‍රේෂ්ඨ වුණාට ඒගොල්ලෝ තෝවන්න නම් වෙන්නේ නැහැ. දැන් අත කියන්න ඕනනේ. ඒ කියන්නේ මේ නිතර බෝක්කුව වලට වෙලා ඉඳගෙන ඉන්න තරුණයොන්ට වඩා දහම් පාසල් උගන්වන්න දෙන ගුරුවරු, දහම් පාසල් ඉගෙන ගන්න දෙන ළමයි කොච්චර හොඳයිද? හැබැයි ජීවිතේට ලංකාවේ දහම් පාසල් වලින් තෝවන්න වෙන්න බෑ. ඒ වගේම අපේ බණ අහලා ඔය දහම් පාසල් වලට එහෙම ලියන්නත් එපා. එතකොට විභාගේ පාස් වෙන්නත් බෑ. අපි කියන බණාලා දැන් අපි කියනවා ජාතිය කියන එක අපි තෝරනවා. අපි තෝරන විදිහට එහෙම දහම් පාසල් එහෙම ගිහින් ලියන්න එපා විභාගවලට. අනිවාර්යෙන්ම ලකුණු නැහැ. ඇයි? මේ අපි කියන්නේ සත්‍ය අවබෝධයේ සම්බන්ධ පණිවිඩය ඔය ගුරුවරු දන්නෙත් නැහැ, পেපර් බලන අය දන්නෙත් නැහැ. එතකොට යාළට හිතෙන්නේ මේක වෙන මොකද්ද කතාවක් වගේ. ඇයි ඒගොල්ලෝ අර පොත දිහා බලාන උගන්නපුවයි නේ පොත් හදලා තියෙන්නේ මේ කෙලස් තියෙන ලාමක මිනිස්සු ටිකක්නේ හදලා තියෙන්නේ. ඒ වගේ ධර්ම අවබෝධයක් තියෙන අය හදලා නෙමෙයි නේ. ඒ නිසා ධර්මාචාර්ය විභාගේ පාස් වුණාට යාට කවදාවත් හොවන් වෙන්න බෑ. එහෙනම් මේ ගත් ඒවා නරකයිද නෑ. ඉතින් ඒවට එන අය නිවිලනේ අර අයට වඩා හොඳයිනේ. අර පාරිබෝක්කුවල කඩපිල්ලවල නිකන් සිගරට් බිබී අරක්කු බිබී ඉන්න මිනිසුන්ට වඩා පන්සල් ලැබසුරු කරන වෙහෙර විහාරස්ථානවලට එන මිනිස්සු බොහොම හොඳයි. ඒ මිනිස්සු ඇත්තටම හොඳයිනේ. බෝක්කුවල ඉන්න මිනිසුන්ට වඩා හොඳයි. දැන් ওই සමහර මේ අය සින්දුත් ලියනවා මේ සමහර පැවිදි අය පවා හැම කරනවා නේද මේ නිකන් බෝක්කු වල ඉන්න මිනිස්සු හොඳයි වගේ කියලා. පන්සල් වලට එන අයට වඩා මේ මිනිස්සු හරි ශ්‍රේෂ්ඨයි. පන්සල් වලට එන අය වත් පිළිවෙත් දිනු කරන අය ශ්‍රේෂ්ඨයි. සමහර සින්දු වල එහෙම තියෙනවා. ඉතින් මේ පාරේ ඉන්න මිනිසුන්ගේ තියෙනවා ශ්‍රේෂ්ඨ ගතිගුණ. පන්සල් එන අයගේ වත් පිළිවෙත් දිනු කරන අයගේ බොරු ප්‍රෝඩාකාරී ජීවිත තියෙන්නේ කියලා එහෙම නෑ. හරි හොඳ මිනිස්සු පන්සල් වලට එන්නේ. ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන්නේ බොහොම අවංක මිනිස්සු. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ තියෙන හෘද සාක්ෂි තේතමනයක් තියෙනවා. පන්සල් වලට එතකොට සමහර අය කියනවා පන්සල් වලට දෙන්න එපා මේ දෙන්න ඕන හිඟන්නුන්ට. අර මේ ඉතින් ඔය කියන අය හිඟන්නුන්ටත් පන්සල් වලට කාටවත්ම දෙන අය නෙමෙයි. එහෙම කියන්නේ යම් කෙනෙක් සංඝයාට උපකාර කරන්නේද ඔහු යාචකයන්ටද උපකාර කරනවා. ඔහු දාසයන්ටද උපකාර කරනවා. ඔහු සියල්ලන්ටම උපකාර කරනවා. ආරාමීට ගිහින් සද්දා ඉන්ද්‍රිය හදාගත්ත මිනිසුන්ට මේ මහපාරිත් හෘද සංවේදිකමක් තියෙනවා. ඒ නිසා ආරාම වලට පන්සල් වලට මේ උපකාර කරන එන යන මිනිසුන්ගේ ශ්‍රේෂ්ඨත්වයක් තියෙනවා. හැබැයි යාලට අවංකව කියන්න ඕන සෝවාන් වෙන්න බෑ. දැන් මේ මාතෘකාව තියෙන නිසායි මම මේ කියන්නේ. ඒතර සෝවාන් වෙන්නේ අවබෝධයෙන්. මොන අවබෝධයෙන්ද? සත්‍ය අවබෝධයෙන්. මොකද්ද සත්‍ය කියලා අවබෝධ කරන්න තියෙන්නේ? සත්‍ය කියලා අවබෝධ කරන්න තියෙන්නේ මේ සත්වයේ පුද්ගලයේ ආත්මීය ස්වභාවයකින් මමත්වයකින් මගේ කියලා ගත්තකමකින් ලෝකය තුරුල් කරගත්තට එහෙම ලෝකේ තුරුල් කරගෙන වාසය කරන්න බැරි බව. එහෙම තුරුල් කරගෙන ලෝකයේ මත පදිංචි වෙලා ඉන්න බැරි බව එයා එයාගෙම සිතින් දකින්න එකයි කරන්න ඕනේ. ඒතර එහෙම දකින්නකොට එයාට පොඩි දේවල් තියෙනවා. දැන් ලෝකේ තියෙනවා සිහිය පිහිටුවා ගන්න ක්‍රම. ඒගොල්ලෝ කියන්නේ හැම වෙලාවකම ඉරියව් පවත්වද්දී තමන්ගේ ඉරියව්ව තුළ සිහිය තියාගන්න කියලා. එන්ස ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති. යනකොට යන බවට සිහිය තියාගන්න කියනවා. ටිතෝවා නිසින්නෝවා සයානෝවා කියලා අපේ ප්‍රධාන ඉරියව් හතරක් තියෙනවනේ. ඇවිදින එක, වාඩි වෙලා ඉන්න එක, නිදාගෙන ඉන්න එක, හිටගෙන ඉන්න එක. ඔච්චරයි ඉරියව්. තිට්ටං චරන් නිසින්නෝවා සයානෝවා. ඔය ඉරියව් පවත්වද්දී ඒ ඉරියව් පවත්වනකොට ඒ ඉරියව්ව මත සිහිය තියාගෙන ඉන්න කියලා කියනවා. එහෙම හිටියාම හොඳයි කියලා ලෝකේ කියනවා. දැන් ඔය සිහිය පිටුවා ගැනීම ගැන ඇමරිකාව වගේ රටවල් වලත් උනන්දුවක් තියෙනවා. හැමෝම කියන්නේ එහෙම ඉරියව් මත සීය පැවැත්වුවාම බොහොම හොඳයි කියලා. එහෙම හොඳ නෑ. ඒක හොඳ මේක නෙමෙයි. එතකොට ඉරියව් පවත්වනකොට පින්වත්නි, ඒ ඉරියව් පවත්වන එක දකින්න එකම නෙමෙයි අපි කරන්න ඕන. යනකොට යන බව දකින්න එකම නෙමෙයි කරන්න ඕන. යන පුද්ගලෙක් නැති බවයි දකින්න ඕන. යනකොට යන බව දැනගන්නවා කියන එක බුද්ධ ශාසනයේ අර්ථය නෙමෙයි. යනකොට යන පුද්ගල බවක්, සත්වයෙක්, පුද්ගලයෙක් නෑ, ක්‍රියාවලියක් තියෙනවා කියලා දකින්න හැකියාවෙන් තමයි සෝවාන් වෙන්න තියෙන්නේ. උන් ලස්සන දෙයක් මම සෝවාන් වෙන්න කිව්වේ. ගොඩාක් ආමදුරු කියනවා මේ ඇවිදිනකොට ඇවිදින බව තිය තියාගන්න, නිදාගන්නකොට නිදාගන්න බව සිය තියාගන්න. ඒ මේ හිත දුවන්න දෙන්න එපා. මේ හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බවට සිය තියාගන්න, ගෙදර ඉන්නකොට ගෙදර ඉන්න බව සිය තියාගන්න, කඩේට යනකොට ගෙදර සිය තියලා යන්න එපා, කඩේට යනකොට කඩේ සිය තියලා ඉන්න එපා කියලා අපි කියනෝ නේද? ඒක බුද්ධ ශාසනයේ අර්ථය නෙමෙයි ඇත්තටම. එහෙමනම් අපි බුද්ධ ශාසනයේ අර්ථය මොකද්ද? මේ ඉරියව් පවත්වනකොට ක්‍රියාවලියක් සිද්ධ වෙනවා, නමුත් පුද්ගලයෙක් නැති බව දකින්න එක. මේ පුද්ගල බව කියන එක තමයි සසරට අපිව ගැට ගහලා තියෙන්නේ. පුද්ගල බවක් ආරෝපණය කරලා බලනකම් තමයි දුක හටගන්නේ. ඒක තමයි දුක හට ගැනීම ප්‍රධාන පොට, ප්‍රධාන තැන. මොකද්ද ප්‍රධාන තැන? පුද්ගල බවක් ආදේශ කරලා බලනකම් දුක තියෙනවා. පුද්ගල බව අයින් කරලා ලෝකේ කියවනකොට, ක්‍රියාවලියක් තුල කියවනකොට දුක එන්නේ නැහැ. ක්‍රියාවලියක් තුල කියවනකොට දුක එන්නේ නැහැ. දමිට කලින් දේශනාවෙත් අපි පොඩි කාරණයක් මතු කළා. ඒක සම්පූර්ණ විස්තර කළේ නෑ. උදාහරණයක් විදිහට බෝනික්ෙක් දැක්කහම බෝනික්කට පුද්ගල බවකින් පිළිගත්තහම දුක එනවා. පොඩි ළමයිට ඒකනේ. බෝනික්කොන්ගේ බෝනික්ක හෙට මෙහෙට වෙනකොට, අත කැඩෙනකොට, කකුල ගැලවිලා යනකොට එහෙම වෙනවනේ. පොඩි ළමයින්ට අඬනවනේ. නමුත් එහෙම පොඩි ළමයි ඇඬුවට වැඩිහිටියා අඬන්නේ නෑනේ. බෝනික්කගේ අත ගැලවුණා කියලා වැඩිහිටියා අඬන්නේ නැහනේ. පොඩි අය එහෙම අඬනවා. එතකොට එහෙම පොන්චි අය එහෙම ඇඬුවට, පොඩි ළමයි එහෙම ඇඬුවට වැඩිහිටියා අය එහෙම අඬන්නේ නැහැ. එතකොට මේ වැඩිහිටියා අය ඇයි එහෙම අඬන්නේ නැත්ති? ඒගොල්ලෝ දන්නවා මේ බෝනික්කොන්ට කතා කරන්න බෑ. බෝනික්ක මගේ බබා, මගේ දුව පුතා වගේ නෙමෙයි. බෝනික්කට විඥානයක් නැහැ. බෝනික්ක කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි. නමුත් පොඩි ළමයි හිතාගෙන ඉන්නේ බෝනික්ක පුද්ගලයෙක් කියලාමයි. ඔක ඉස්සෙල්ලා දේශනාවේදී අපි විස්තර කරගෙන ආවා. නමුත් අපි ඒක කියන්න බැරුණා. විස්තර කරන්න අමාරු නෝ. එන්නම් වෙලාවක් තිබුණේ නැහැ. නමුත් මම මේ පොඩි අදහසක් ඔය පින්තුන්ට කිව්වේ. පින්වත්නි, මේ බෝනික්කෙක් දිහා පුද්ගල බවක් ආරෝපණය කරලා බැලුවාම තමයි බෝනික්කුන්ගේ අත් ගැලවෙනකොට අර ළමයාට නිකන් තමන්ගේ අත ගැලවුණා වගේ නිකන් මා විශාල දුකක් ඇති වෙනවා පොන්චි ළමයින්ට. හැබැයි වැඩිහිටියාට එහෙම ඇති වෙන්නේ නැහැ. ඇයි වැඩිහිටියාට ඇති වෙන්නේ නැත්තේ? වැඩිහිටිය බෝනික්ක දිහා බෝනික්ක කියන මට්ටමේ බැලුවට පුද්ගල බවකින් බලන්නේ නැහැ. පුද්ගලයෙක් කියලා එයාලට හිතෙන්නේ නැහැ. අතක් ගැලවුණාම නිකන් අයින් කරලා දානවා. හැබැයි පොඩි ළමයි කෑ ගහලා අඬනවා. වැළපිලා අඬනවා. හරියට දුක් වෙනවා පොඩි ළමයි. වැඩිහිටියෝ එහෙම කරන්නේ. එහෙනම් මතක තියාගන්න, මේ ලෝකේ මේ ක්‍රියාවලිය ඇතුලේ සත්ව පුද්ගල බවකින් ලෝකේ කියවනකම් තමයි කඳුළු වෙන්නේ. සත්වෙක් පුද්ගලෙක් කියලා ලෝකයට විවහාර කරන්නේ නැත්තම්, එබඳු ලෝකයක් වැටෙනකොට, කැඩෙනකොට, බිඳෙනකොට මිනිසුන්ට කවදාවත් දුක හටගන්නේ. දැන් අපි කරන ප්‍රධාන දෙයක් තමයි, දැන් මේ පින්නතුන්ගේ මාතෘකාව තමයි චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සෝවාන් වෙන්නේ කොහොමද? සෝවාන් වෙන්නේ පුද්ගල බව බිඳ වැටීමෙන්. එතන මේ සෝවාන් වෙන කෙනා තුළ පවතින පුද්ගල භවයේ බිඳ වැටීමට අපි කියනවා සක්කාය දිට්ඨිය නිරුද්ධ වෙනවා කියලා. අපි තුළ පවතින සංයෝජන 10ක් තියෙනවා. 10න් 3ක් කැඩෙන්න ඕන සෝවාන් වෙන්න නම්. සෝවාන් වෙන නම් 3ක් කැඩෙන්න ඕන. එතන මුල් සංයෝජන 3 තමයි සක්කාය දිට්ඨියයි විචිකිච්ඡාවයි සීලබ්බත පරාමාසයි. ඔය 3 අයින් වුණාම සෝවාන් වෙනවා. අපි සෝවාන් වුණා කියලා යා හොයන්නත් බෑ ලොකුවට. සෝවාන් වුණා කියලා යා හොයන්න බෑ. අනිවාර්යෙන් දැන් මෙයා නම් සෝවාන් වෙලා නේද කියලා එළියෙන් කෙනෙකුට බලලා කියන්න බෑයි. සෝවාන් වෙච්ච කෙනාගේ චර්යාත්මක ලොකු වෙනස්කම් නැහැ. හැසිරෙන විදිය වෙනස්කම් නැහැ. කතා කරන විදිය වෙනස්කම් නැහැ. වෙනදා වගේම ගෙදර දරු මල්ලෝ එක්ක සාමාන්‍ය සුපුරුදු දිනචර්යාව එයාට තියෙනවා. ඇයි? සෝවාන් වුණා කියලා කාමරාග පටිගවත් නැති වෙන්නේ නැහෙනි. රාගේ නැති වෙන්නේ නැහෙනි සෝවාන් වුණාම. පටිගේ යම් කෙනෙකුට නිකන් දෝමනස්සයක් කෙනෙක් එක. ඒ කියන්නේ යම් කෙනෙක් තුල දොම්නසක් කෙනෙක් නවතින්නේ සෝවාන් වුණාට. ඇයි කාමරාග පටික දෙකම තියෙනවා සෝවාන් වෙච්ච කෙනාට. එතකොට යා කතා කරන විදිහෙන් ගනුදෙනු කරන විදිහෙන් වැඩ කරන විදිහ අපොයි මෙයා නම් සෝවාන් වෙලා නැහැ කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. සෝවාන් වෙනවා කියලා කියන්නේ මූලික බුද්ධ ශාසනයේ ඒක නිකාලේ කල ගොඩාක් අය සෝවාන් වෙච්ච අය ඉඳලා තිනවා. පොඩි ගමක පවා 500ක් විතර ඉඳලා තිනවා සෝවාන් වෙච්ච අය. බුදුරජාණන් වහන්සේ එක ගමකදී පැහැදිලි කළා මට මතකයි, එක දේශනා එක ගමකදී ඒ ගමේ විශාල ගින්නක් ඇවිල්ලා ඒ ගමේ විශාල පිරිසක් එක්කෙනෙක් දෙන්නේ නෙමෙයි ගොඩාක් අය මැරිලා. මේ ගින්නක්ද මොකද්ද කියලා හරියට හිතා ගන්න බැනික ස්වභාවික අනතුරක් වෙලා ලොකෝ පිරිසක් මැරිලා. ඒ මැරුණාම බුදුරජාණන් වහන්සේ ඒ ගම දිහා බල්ලා වදාලා මේ ගමේ ආනන්ද මේ ගමේ 500ක් සෝවන් වෙලා හිටියේ කියලා. මේ ගමේ 90ක් අනාගාමි වෙලා හිටියේ කියනවා. 90ක් සකෘදාගාමි වෙලා කියනවා 50ක් අනාගාමි කියනවා. සමහර භික්ෂුණීන් වහන්සේලා මේදී රහත් වෙච්චයි හිටියා කිව්වා. සමහර ස්වාමීන් වහන්සේලා රහත් වෙච්චයි හිටියා කිව්වා ගින්නට අහු වෙලා අපවත් වුණා කිව්වා. ඒ ස්වභාවික අනතුරෙන් මේ පිරුණම් පෑවා කිව්වා. එහෙනම් මේ මගපල ලැබුවා කියලා මේ ස්වභාව ධර්මයේ රිද්මේවත් වෙනස් කරන්න බෑ. ධාර්පෞගේ කාලේ හාමුදුරුව කෙනෙක් මේ කොටියෙකුට අහුනේ. මේක ගැන මිනිසුන්ට එක එක කියවීම් තිබුණා. පග් කාලේ මේ කැලේ ඉන්නකොට ස්වාමීන් වහන්සේ නමක් කොටියෙක් පහර දුන්නනේ. ඉතින් කොටියෙක් පහර දුන්නා කියන්නේ කොටියෙක් ඇවිල්ලා මේ හාමුදුරුවන්ගේ කෑලි කොටස් කාලා තිබුණා. අය පහර දුන්නා කියලා පහර දීලා ගින්නේ නැහැ. සාමාන්‍ය කොටියෙක් පහර දුන්නොත් එහෙම යා අතාරින්නේ නැහැ ගොදුර. ඒ ගොදුර ලේසියෙන් අතාරින්නේ නැහැ. මම ওই කැලෑවල කොටි ගැනීම සෑහෙන දාන්නවා තොරතුරු. කොටියකෙම අතාරින්නේ නැහැ. කොටියෙක් මිනිහෙකුට ගැහුවොත් එයා ආයෙනෝ එයා කොටියක මිනිහෙකුට ගහපු ගමන් කන්නේ නැහැ එහෙම ලේසි. දැන් ඒ ගොදුර අල්ලගත්ත ගමන් කන්නේ නැහැ එහෙම කොටියෙක්. දැන් ওই කැලෑහිම මම ටිකක් ගැන දාන්න නිසා ඒවා ටිකක් ඇසුරු කරන්න මම අපි තුල කැමැත්තක් තිබුණ නිසා ඔයගේ සත්තුන්ගේ හැසිරීම ගැන දාන මේ ආම්දුරුරු නිකම්ම කැලෑවලට යන්නේ සමහර අය හිතනවා මේ යන්න තැනක් නැතුවද කැලෑවල ගිහින් තිනෝ ඊට වඩා අවබෝධයක් තියෙන උනා ආම්දුරු පින්වත් මේ කැලෑවල ඉන්න හැම ආම්දුරු කෙනෙක්ම සත්තු ගැන හොඳට දානවා. මං කොටි ගැන විතරක් දවස් ගාණක් කියන්න. කොටියකෙම ලේසියෙන් කන්නේ නැහැ මිනිස්සෙකුට කොටියෙක් ඔය මිනිහෙකුට අභියෝග කරන්නේ. ස්වාමීන් වහන්සේලාත් කොටි ඉස්සරහට යන්නේ. මම දැක පව් කාලේ Facebook එකේ ගොඩක් ලියලා තිනවා මේ ස්වාමීන් වහන්සේලා ගැන. බලන්න අපරාධ ජීවිතේ මේ මීට වඩා අවබෝධයක් තියෙන්න ඕනේ නේද අවබෝධය කරා යන අයට කියලා. හොඳ දැක්මකින් යන්නේ. හොඳ දැක්මක් ආම්දුරුරුන්ට තියෙනවා. මිනිසුන්ට අභියෝග කරන්නේ නැහැ මේ කොටි. එතකොට මේ එහෙම අභියෝග කරන කොටි නෑ ඇත්තටම. එතකොට අභියෝග කරපු කොටි ඉඳලා තියෙනවා. ඒ අභියෝග කරපු කොටි හිටියත් පින්වත්නි ඒගොල්ලෝ පානම කොටි හිම විතරයි මිනිසුන් අභියෝග කළේ. පානම කැලෑවෙම ස්වාමීන් වහන්සේලා හරි පරිස්සමට හිටියේ. පානම කැලෑවෙම ගියපු ස්වාමීන් වහන්සේලා හරි පරිස්සමට හිටියේ. මොකද පානම හිටපු සමහර කොටි මිනිසුන්ට අභියෝග කරපු අවස්ථා නැතුවම නිමි. දැන් ශ්‍රීපාද කැලෑවෙන හොත්තට ආඳුරු කැලේ ගැන දන්නවා. සර්පය ගැන දන්නවා. එහෙම මොකක්වත් අවබෝධයක් නැතුව මේ බොහොම අන්ධකමකින් පිළිවෙත් පුරන්න යන අය එහෙම නෑ කැලෑවල. ඒ නිසා පුරවට අකුසල නම් කරගන්න එපා. අකුසල නම් කරගන්න එපා. මොකද සාමාන්‍ය කොටි කියා යා පහර දුන්නොත් යා පහර දෙන්නේ සාමාන්‍ය. කොටි දැක්ක ගමන් කරන්නේ අපි හිට ගන්න එක. හිට ගත්තම පහර දෙන්නේ කොටි. යාගේ ඇස් මට්ටමට පේන්න ඕන ගොදුර. එතකොට යාගේ කොටියා මගහැරලා යනවා. ආඳුරුරුත් මේ මම පිළිවෙත් පුරනවා මෙන්න කොටියකින් ඕන බලන්න මගේ පිළිවෙත්වල ප්‍රතිබල සම්පන්නකම කියලා ආඳුරුරු එහෙම ගිහින් කෙලින්ම හිට ගන්න ඕයි පිළිවෙත් පුරන අයගොල්ලෝ හරීම පිළිවෙත් පුරන ওই වනාන්තරවල ඉන්නාට හොඳ සිහියක් තියෙනවා හොඳ දැක්මක් තියෙනවා. ස්වභාවික අනතුරු වෙනවා ඉතින්. එහෙම අනතුරු වෙන එක ඉතාම සාමාන්‍ය තත්ත්වයක්. එතකොට සමහරවිට එහෙම පහර දෙනකොට ඒ පහර දීලා ඒ කොටියා එමිට යනවා. ඊට පස්සේ ආ හොඳට විවේක අරන් තමයි ගොදුරට ආයෙන්නේ. කොටියෙක් පහර දුන්නොත් පළවෙනි හදවත තමයි ගන්න. හදවතට තමයි අභියෝග කරන්නේ. එතකොට මේ හදවත තමයි ගල්ලා ගන්න. දැන් හදවත මෙහෙමනේ අපි ගන්න සාමාන්‍ය. ආ කොටියෙක් එහෙම ගන්න මේ පැත්තින් අත දාලා ගන්න. එතකොට එහෙම අරගෙන පින්වත්නි ඔය කොටි කරන්නේ ඊට පස්සේ ගොදුර යාට ගොදුර අයිති කියලා කොටිය දැක්කොත් එහෙම මේ කොටියා ආය ආයේ එතනට එනවා. එයාගේ ගොදුර. ඒක කාටවත් උරුම කරුවෙක් නැහැ කියලා. ඒ වගේ සමහර ස්වභාවික අනතුරු නිසා පැවිද්දොත් අමාරු වෙටනවා. ඉතින් ඒකෙන් කියන්න බෑ අනේ ಗುಣධර්ම තිබිලා නැහැ. මොකද මේ සෝවාන් වුණා කියලා මේ ස්වභාව ධර්මයේ රිද්මය ඇතුලේ ඒ සෝවාන් කමෙන් මොකක්වත් ලොකුවට මේ ජීවිත අභියෝගය එනකොට විශේෂයෙන් මේ අභියෝගය ඉස්සරහා ලොකු දෙයක් සෝවාන් වුණා කියලා කරන්න බෑ. දැන් කියන්නේ උදාහරණයකට සෝවාන් වුණා කියලා සතර මහා ධාතු කිපෙන එක නවතින්නේ නෑ. සෝවාන් වෙන්න කලින් සෙම ඇවිස්සිච්ච විදියටම සෝවාන් වුණා සෙම ඇවිස්සෙනවා. මොකද සෙම හැදින්නේ ඇඟේනේ. සෝවාන් වෙන්නේ හිතන්නේ. වාත රෝග තියෙනවා, මගපල ලැබුවා කියලා වාත රෝග හැදෙන එක නවතින්නේ. පිත කිපෙනවා සමහර මිනිසුන්ගේ, පිත් රෝග හැදෙන එක නවතින්නේ සෝවන් වුණා කියලා. වාපිත් සෙම් කිපෙන එක නවතින්නේ. ඒ කියන්නේ මේ මගපල ලැබුවා කියන එකෙන් විශාල වෙනස්කමක් වෙන්නේ නැහැ. මොකද වෙනස්කමක් වෙන්නේ නැත්තේ මේ රූපය මේ වෙනකොටම පෙර හේතුඵල ධමින් හැදිලා ඉවරයි. ඒ නිසා මිනිස්සු හිතා කියනවා මේ මගඵල අවබෝධය කියන්නේ මහා වෙනම ලෝකේ අමුතු කොටසක් කියලා. ඒ අමුතු කොටසක් නෙමෙයි, මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මත යම් කෙනෙක් ප්‍රඥාව මත යෙදෙනකොට ඒ ප්‍රඥාව මත යෙදෙන කෙනාගේ එක්තරා විතාම පාරිශුද්ධ වූ මානසික අත්දැකීමක්, එක්තරා දිට්ඨි විසුද්ධිය. එයාගේ දර්ශනේ එක්තරා පාරිශුද්ධ අවකාශයක්. ඒ අවකාශය තමයි මූලික தত্ত্বය. හැබැයි අවකාශයට එකතු වෙන කෙනා අනිවාර්යෙන් භාවනා කරන්න ඕන. ඒ කියන්නේ මතක තියාගන්න මේ සෝවාන්කම ගැන තියෙන නිසා මම කියන්නේ සෝවාන් වෙන්න බෑ මේ කාලේ භාවනා කරන්නේ නැති කෙනෙකුට. කවුරු හරි කියනවනම් භාවනා කරන්නේ නැතුව මං සෝවාන් කියලා, ඒක පොඩ්ඩක් විශ්වාස කරන්න අමාරුයි ටිකක්. මේ කාලේ බෑ. හැබැයි සෝවාන් වෙන්න පුළුවන් ගොඩාක් අය ලංකාවේ දැන් ඉන්නවා. දැන් අපිට හම්බ වෙනවා සෝවාන් වීම දක්වාම හොඳ ප්‍රඥාවක් තියෙන අය අපිට හම්බ වෙනවා. එතකොට සෝවාන් වෙනකොට අප කරන්නේ වෙනද වගේම ගමන් බිමන්, ඔෆිස් යන ඒවා, වැඩට යන ඒවා, උයන පිහින ඒවා, කන බොන ඒවා, වෙනවා වෙනස් වෙන්නේ නැහැ. හැබැයි යාතුල ලස්සන දෙයක් තියෙනවා. මොකද්ද? එතකොට එයා ඇවිදිනකොට සිහිය තියෙනවා විතරක් නෙමෙයි, ඇවිදිනකොට පුද්ගලයෙක් නැති බවට සිහිය තියෙනවා, ක්‍රියාවලියක් ඇති බවට සිහිය තියෙනවා. ඇවිදිනකොට ඇවිදින එක මත සිහිය තියෙනවා කියන එක ශ්‍රේෂ්ඨ දෙයක් නෙමෙයි. ඇවිදිනකොට සත්ව පුද්ගල බවකින් ගන්න බැරි ක්‍රියාවලියක් පමණක් සිද්ධ වෙන පරණ හේතුන් නිසා හටගත්ත පලධර්ම ටිකක් තියෙනවා. ඒවා හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යනවා කියන පැහැදිලි අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධය තමයි සෝවාන් වෙච්ච කෙනාට තියෙන්නේ. එතකොට සෝවාන් වෙච්ච කෙනාගේ දර්ශනය තමයි යා මමත්වයකින්, පුද්ගල බවකින් පිළි අරගෙන ලෝකේ ගනුදෙනු කරන්නේ නැතිකමක් එයා තුළ ක්‍රියාත්මකයි. එයා එක දෙයක් දන්නවා, සිත විසින් ලෝකේ මවන බව. සිත විසින් ලෝකේ මවන බව දන්නවා. චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති. චිත්තස්ස ඒක ධම්මස්ස සිත නම් එකම ධර්මයකට වසඟයට ගිහින් තියෙනවා ලෝකේ. චිත්තස ඒක ධම්මස සිත නම් එකම ධර්මයක් තියෙනවා, ඒකම ධර්මයට ලෝකේ වසඟයට ගිහින්. යයි බලන්නකෝ, සිතින් ලෝකේ මවා ගන්න. සිතින් මවාගත්ත ලෝකේ තමයි එළියට ආරෝපණය කරන්නේ. සිතින් මවාගත්ත ලෝකේ එළියට ආරෝපණය කරන. සිත වික්ෂිප්ත වුණාම එළියට ලෝකේ ආරෝපණය කරන්න බැරි වුණාට පස්සේ එළිය ලෝකේ අඳුර ගන්න බෑ. අඳුර ගන්න බෑ. චිත්තේන නීයති ලෝකෝ. පින්වත් නිභාග්‍යතුන් වහන්සේ වදාළ කොහොමද සිතින් තමයි ලෝකේ අරමුණු කරගන්නේ. චිත්තේන නීයති ලෝකෝ. සිතින් තමයි ලෝකේ අරමුණු කරන. ලෝකේ අරමුණු කරන්න වෙන තැනක් තියෙනවද බලන්නකො. ඇසට ලෝකේ මුණ ගැහින්නේ නෑනේ, සිතටයි ලෝකේ මුණ ගැහින්නේ. ඒ කියන්නේ ඇසට පුළුවන් දෘෂ්ටි මාත්‍රය, දෘෂ්ටි මාත්‍රය, දකින මාත්‍රය තුල ඇසට පුළුවන් රූපය අසුකර දීමට විතරයි. ඒ දෘෂ්ටි මාත්‍ර ක්‍රියාවලිය තුල ඇසට පුළුවන් ඇසේ උපරිම ධාරිතාවේ තමයි රූපය හසුකර දීම. එච්චරයි. ඒ රූපය හසු කරලා දීපු ගමන් මේ ඇසේ කෘත්‍යය ඉවරයි. එතනින් එහාටම දිගුවක් විදියට ක්‍රියාත්මක වෙන්නේ සිත. හොඳට බලන්නකෝ. ආයෙ පුළුවන් අලුත් අලුත් රූප ඇසට හසු කර දෙන්න පුළුවන්. ඒ හසු කරලා දෙන්නත්, හසු කරලා දීම ඇතුළේ රූප අඳුන ගන්නවත්, රූප විතර්ක කරන්නවත්, රූප විචාරන්නවත්, රූපේ අඳුන ගන්නවත්, රූපේ නිසා විඳින්නවත් පුළුවන් කමක් නැහැ. ඇසෙන් රූප විඳින්න බෑ. ඇසෙන් රූප අඳුන ගන්නත් බෑ. ඇසෙන් රූපේ විතර්ක කරන්නත් බෑ. ඇසෙන් රූප විචාරන්නත් බෑ. ඇසට රූප තණ්හාව හදා ගන්නත් බෑ. ඒ ඇස මත පතිත වෙන්නේ මොකද්ද? වර්ණ සටහන විතරයි. ආලෝකය ආදීන් උපකාරය ලැබෙනකොට චක්කු ප්‍රසාදේ මත පතිත වෙන්නේ වර්ණ සටහන විතරයි. අඳුනගන්නේ සිතින්. අඳුනගැනීමට අපි කියනවා සංඥාව කියලා. විඳින්නේ සිතින්. ඒකට අපි කියනවා වේදනාව කියලා. ඒ දකින රූපයේ සම්බන්ධ දිගුවක් විදියට සිතුවිලි පරම්පරාවක් ඇති වෙනවා. ඒකට අපි කියනවා සංකාර කියලා. ඒ දැක්ක රූපේ විතර්ක කරන්න පුළුවන්. ඒක කියන රූප විතර්ක කියලා. ඒක විචාරලා බලන්න පුළුවන්. ඊයේ දැක්ක රූප, හෙට දකින්න ඉන්න රූප ආදි වශයෙන් මේ ඒ රූපේ සම්බන්ධ විචාරන්න පුළුවන්. කළු සුදු බවක්, උස මහත බවක් දැක්කහම, වටකුරු බවක්, රවුම් බවක් ඇහැට දැක්කහම විචාර ගන්න පුළුවන්. ඒකට කියන රූප විචාර කියලා. රූප විචාර කියනවා. ඒතර මේ වගේ මේ ඔක්කොම ආйти කොහෙටද? සිතට. ඒකයි බුද්ධ ශාසනය කියන්නේ චitteන නියති ලෝකෝ. චitteන නියති ලෝකෝ. මේ සිතින් තමයි පින්වත්නි අරමුණු දෙසට මේ මේ අද්දකින අරමුණු දෙසින් ලෝකේ පමුණුවා ගන්න. චitteන නියති ලෝකෝ. ලෝකේ ආйти සිතට. ලෝකේ ඇසට ආйти එකක් නෙමෙයි. ලෝකේ කවදාවත් ඇසට ආйти නෑ. එතකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කියන්නේ මෙන්න මේක දකිනවා. මේ ක්‍රියාවලිය දකිනවා. සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට තියෙන්නේ අවබෝධාත්මක හැඩයක් නෙමෙයි. ලෝකයේ කෙනෙකුට තියෙන අවබෝධයේ පදනම් කරගත් අවකාශයක් නෙමෙයි. ලෝකෙ තියෙන්නේ අවබෝධයට අදාළ පදනමක් නෙමෙයි, පරිචයක් නෙමෙයි. ලෝකෙට මුලා වෙච්ච කම. කොහොමද මුලා වෙලා ඉන්නේ? එයා හිතනවා මේ ලෝකය සත්‍ය වශයෙන් පවතින බව. බාහිර ලෝකේ සත්‍ය වශයෙන් පවතින බව. එයා තවදුරටත් හිතනවා මේ බාහිර ලෝකේ මට ඕන විදියට පාලනය කරන්නත් පුළුවන් බව. එයා තවදුරටත් හිතනවා බාහිර ලෝකය මම මගේ වසඟේ පවත්වන්න ඕන කියලා. එයා හිතනවා බාහිර ලෝකේ මගේ වසඟේත් පවත්වන්න ඕන කියලා. එයා තවදුරටත් හිතනවා මේ බාහිර ලෝකය, අපි කියන්නේ ඇසට හම්බ වෙන ලෝකේ, කනට හම්බ වෙන ලෝකේ, ඒකනේ බාහිර ලෝකේ කියන්නේ. ඇසට ගෝචර වෙන ලෝකේ, කනට ගෝචර වෙන ලෝකේ, නාසයට ගෝචර වෙන ලෝකේ, දිවට ගෝචර වෙන ලෝකේ, කයට ගෝචර වෙන ලෝකේ, මේ ආදි වශයෙන් ඔබට ගෝචර වෙන බාහිර ලෝකය පින්වත්නි, ඒ මේ අපේ පුද්ගල ස්වභාවයක් තියෙනවා. පුද්ගල ස්වභාවය මොකද්ද? සෝවාන් නොවිච්ච කෙනාගේ ස්වභාවය අපි තේරුම් ගමු ඉස්සෙල්ලා. සෝවාන් නොවිච්ච කෙනාගේ ස්වභාවය තමයි අපි ඇසට ආදේශ කරලා බලමු. ඇසෙන් අත්දකින්න ලෝකේ පදනම් කරගෙන මේ ඇසහරා ලෝකේ හඹාගෙන යන කමක් තියෙනවා. සෝවාන් නොවුනා හැමදාමත් හඹාගෙන යන කම. ඒක තමයි එක. හැමදාම ඇසෙන් අත්දකින්න ලෝකේ හඹාගෙන. ඒ කියන්නේ හඹාගෙන යනවා. ඒ හඹාගෙන යනකොට එයාට ඇසෙන් ඇසට ගෝචර වෙන ලෝකෙන් අතෘප්තිකර බවක් එයාට තියෙනවා. ඒ කියන්නේ තෘප්තිමත් නැහැ. රූප දැක්කම ඇති කියලා එකක් නැහැ. ආය ආය අලුත් ඒවා බලන්න ඕන. ඒකට අනුරූපී තව තව අලුත් ඒවා හොයනවා. ඒ කණෙන් ඇති හිතෙන්නේ නැහැ. ශබ්ද ඇහුවම ඒ අපිට සින්දුවක් ඇහුවම ඒ ගායකයන්ගේ ආය ආය සින්දු හොයන්න හිතෙනවා. එයා කියපු අලුත් සින්දු අහලා බලන්න හිතෙනවා. එතකොට ඒකට තමයි මේ ලෝකෙ මේ තාක්ෂණික ලෝකෙ බව ලෑස්ති කරලා තියෙන්නේ. ඇල්ගොරිතම් එක කියන්නේ ඒකනේ. එතකොට ඒක මේ කියන්නේ ලෝකෙට අදාළ දෙයක් ඒක. එතකොට එයාගේ පළවෙනි එක මොකන්ද? මේ අවබෝධයක් නැති කෙනාගේ ලෝකෙ මේ අවබෝධයට හරින විදිහට නෙමෙයි ලෝකෙ ලෑස්ති වෙලා තියෙන්නේ. කවදාවත් අවබෝධය කාට හරින විදිහට ලෝකෙ සූදානමක් නැහැ. ඒක පින්වත් නිතේරුම් ගන්න. ඒක තමයි පාරවලින් පෘථග්ජන මට්ටමේ ස්වභාවය. හොඳට මේ ටික තේරුම් ගන්න. එතකොට ඔයාලට තේරෙවි ඇයි මට සෝවාන් වෙන්න බැරි කියලා. ලෝකේ සෝවාන් කරන්න අපි දඟලන්න ඕනේ නැහැ. අපි හැම වෙලාවකම උත්සාහ කරන්න. ඇත්තට මේ සෝවාන් වීම කියන්නේ මහා පුදුම පිළිසරණ. එයා සතර අපායට කවදාවත් වැටෙන්නේ නැහැ. අනික එයා දුගතිය යන්නේ. එයාට අනික එදිනෙදා ගෘහස්ථ කාමභෝගී ජීවිතයේ අභියෝගයක් නෙමෙයි. එයාට එයාගේ ඇතුළාන්තේ කනස්සල්ලටපත් වෙන්නේ නැහැ. මේක කොච්චර හොඳයිද? එයාට ලෝකෙ වෙනස් කරන්න කියලා හිතෙන්නේ නැහැ. එයාට අරගල නැහැ, උද්ඝෝෂණ නැහැ, වැඩ වර්ජන නැහැ. එයා හැම වෙලාවකම අර අවස්ථාවට ප්‍රතිචාර දක්වන්න ලෑස්ති. ඒ අවස්ථාවේ අර සිත වික්ෂිප්තව හැසිරෙන්නේ. දැන් අපේ හිත වික්ෂිප්තව හැසිරෙනවානේ. අපිට මේ වෙලාවේ අමනාප කෙනෙක් එක්ක එකතු වෙන්න බෑනේ. ඇයි? එයා අමනාප වෙලා තියෙන්නේ මේ වෙලාවේ නෙමෙයිනේ. මේ වෙලාවේ අමනාප කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. අමනාප බවට එයාට අතීතේ මතකයක් තියෙනවා. ඊ යමනාපුණා, ගිය මාසේ යමනාපුණා, ගිය මාසේ මෙහෙම කළා, අරම කළා, අපේ පරම්පරාවට මෙහෙම කළා, අපේ දරුවන්ට මෙහෙම කළා කියලා යන මතකයක් තියෙනවා. මේ වෙලාවේ කවුරුත් අමනාප අය මේ වෙලාවේ මුණ ගැහෙන්නේ නැහැ. අමනාපකම දැනෙන හිතටනේ. ඇහැට අමනාප රූප හම්බෙන්නේ නැහැනේ. සිතේ තමයි අමනාපකම් තියෙන්නේ. මේකනේ අමනාප වෙච්ච අයට මනාප වගේ පෙන්වන්න පුළුවන් උඩි. හිතේ අමනාපකම තියෙන නිසා ඕනම් සිතේ අමනාපකම නොපෙන්වා ඉන්න පුළුවන්. දැන් ගතේ නම් අමනාපකම තියෙන එක නොපෙන්වා ඉන්න බෑයි, ගත මේ ප්‍රකටයිනේ, ඇහැට පේනවනේ. සිතේ අමනාපක දෙම තිබ්බාම අමනාපකම යට කරලා මිනිස්සු ප්‍රෝඩාකාරී විදිහට මනාපයි වගේ පෙන්නනවා. එතකොට යමනාපකම රැඳී තිබෙන්නේ කෙලෙස් එක කවලන් වුණු අතීත ආවර්ජනාවත් එක්ක. කෙලෙස් එක කවලන් වෙච්ච කියලා කියන්නේ මා අමනාපුනි මාව, මට අමනාප මේ අහවලා කියලා යමනාප තමන් වසා අමනාප වෙච්ච කෙනාව සම්බන්ධ මතකයක් තියෙනවා. ඒ වගේ මේ අමනාප වෙච්ච සංසිද්ධියත් එයාට මතකයි. ඒ නිසා තමයි දැන් අමනාපය හම්බ වෙන්නේ. ඒ කියන්නේ කෙලෙස් සහගතව ව්‍යාකූල පුද්ගල භවකින් පිළිගත් මතකයක් නැත්තම් මේ වෙලාවේ අමනාප කියලා જાතියක් හම්බෙන්නේ නැහැ. ඒකනේ බුදුරජාණන්සේගේ ශ්‍රාවකේ රහතන් වහන්සේලා හැම වෙලාවෙම අලුත්නේ. අමනාපය නැහැ කවුරු. කිසිම අමනාපය නැහැ. ඒ කියන්නේ අමනාප ලෝකයේ ස්වභාවය වුණාට ඒක තමන්ගේ ස්වභාවයක් වෙන්නේ නැහැ. තමන්ගේ ස්වභාවයක් වෙන්නේ නැහැ. ඒක තමන්ගේ ස්වභාවයක් නෙමෙයි. එතකොට දැන් අර ලෝකයේ ස්වභාවය අමනාපුණත් එයා තුළ අමනාපකම ඇතුළෙන් පැන නගින්නේ නැහැ. අපි දැන් බලන්නකො ලෝකේ අමනාප නොවුනත් අපි අමනාපයි. ලෝකේ අමනාප නොවුනත් අපිට නිකන් උපකල්පනය වෙනවා එයාත් අමනාප ඇති කියලා. මිනිස්සු ඒක නිසා සැකේ හැම උපද සෝවාන් වෙනකොට සැකේ නැහැනේ විචිකිච්ඡාවෙම. සක්කාය දිට්ඨි විචිකිච්ඡිතංච සීලබ්බතං වාපි යදත්තිකින්චි චතුහ පායේහිච විප්පමුත්තෝ චචාබිටානානිය බබ්බෝ කාතුන් කියලා සෝවාන් වෙච්ච කෙනා ගැන රතන සූත්‍රය තෝරලා තියෙනවා. සක්කාය දිට්ඨිය නැහැ, සක්කාය දිට්ඨි විචිකිච්ඡිතංච, විචිකිච්ඡාවක් නැහැ, සැකයක් නැහැ. දැන් අපිට හරියට සැකනේ තියෙන්නේ. ගෙවල් පෞල් ජීවිතේ වුණත් හරියට කෙලින් ඉස්සරහට යන්නේ නැති එකනේ සැකයිනේ. ස්වාමියාට බිරිඳ සැකයි, බිරිඳට ස්වාමියා පින්නොත් නේ. ඒතර සැක කරන්නේ ඇයි? සැක කරන්නේ පාලනය කරන්න යන නිසානේ. කවුද ලෝකේ පාලනය කරලා තියෙන්නේ? කාටද පාලනය කරන්න පුළුවන්? ඔයාට ඔයාගේ සිතුවිලි ටිකවත් පාලනය කරන්න බැරි. ඒකවා කොහොමද බිරිඳගේ සිතුවිලි පාලනය කරන්නේ? ඒක දැක්ක ගමන් පාලනය කරන්න හිතෙන්නේ. බිරිඳට පුළුවන්ද ස්වාමියාගේ සිතුවිලි පාලනය කරන්න? එයා හතර වටේට කැරකිලා ගෙදර එන්නේ. ගෙදර ආවට පස්සේ පුළුවන්ද මේ ස්වාමියා? ඉතින් වැඩක් නැහැ, මේක පාලනය කරන්න බෑ. මේ පාලනය කරන්න බැරි බව ඔය පින්නතුන්ලා හොඳට අවබෝධ කරගෙන වාසය කරන එක විතරයි ජීවිතේ දෙන එකම පිළිසර. ආයෙ වෙන කිසිම විසඳුමක් නම් පින්නවත්නි නෑ. බොරුවට විසඳුම් හොයලා තේරුමක් නෑ. මේ தත්ත්වය අවබෝධ කරගන්න. ඉතින් අවබෝධ කරාට පස්සේ ලෝකේ පාලනය කරන්න යන්නේ. පාලනය කරන්න නොයන තාක්කල් හරිම සහනදායි ජීවිතයක් තියෙනවා. ලෝකේ පාලනය කරන්න යන හැම වෙලාවකම අසහනීයටපත් වෙනවා නිසිත. පින්නවත්නි මතක තියාගන්න, මම මේ පහුගිය දවස්වල දේශනාවක දරුවවත් පාලනය කරන්න යන්නේ. කිසි මිනිහෙක් පවුරක් පාලනය කරන්න යන්න එපා. ඒතර පාලනය කරන්න නොගියොත් එයාලට කවරක් වෙයිද? කිසිවක්වත් වෙන්නේ නැහැ. ඇයි? ඔය හැමෝගෙම ජීවිතේ නිකම්ම ලැබිච්ච නිකන් ඉබේ පහළ වෙච්ච ඒවා නෙමෙයි. හැමෝගෙම ජීවිතේ කර්මීය බලපෑමක්, අවිද්‍යාවේ බලපෑමක්, තණ්හාවේ බලපෑමක්, එයාගේ කුසල අකුසල සංස්කාරයන්ගේ බලපෑමක්, අම්මා තාත්තගෙන් ජන්මේ ලැබුණට ඒ වගේ සංසිද්ධි ගොඩකින් හැදිච්ච එකක් තමයි මේ සත්‍යය කියලා කියන්නේ. විශේෂයෙන් මේ මනුස්ස ලෝකේ ආපු අයගේ ජීවිත ඇතුලේ ගොඩාක් කතා තියෙනවා. ඒ කතා සංසාරයට අදාළයි. ඉතින් සංසාරයට අදාළ සියලු කතා මෞකුසෙන් බිහිවීම ප්‍රාමාණික සාක්ෂි විදියට අරගෙන එතනට ගොඩනගන්න යන්න එපා. දරුවගේ අහිමිවීම පව අම්මා කෙනෙක් බලාපොරොත්තු වෙන්න ඕන. මගේ ජීවිතේ පවතිද්දී මගේ දරුවගේ ජීවිතේ පැවැත්ම සම්පූර්ණ වැටෙන්න පුළුවන්. ඒ කියන්නේ මම මොන බෙහෙත් දුන්නත්, මොන විදියට කැව්වත්, පෙව්වත්, නැහැව්වත්, ඇන්දුවත්, කෙරෙව්වත් එයාව අභියෝග. ඉතින් ඒක අවබෝධයෙන් හිටියට පස්සේ හරි ලේසිනි ජීවිතේ. ඒ කියන්නේ මිනිසුන් ජීවිතේ අවබෝධයක් නැති නිසා තමයි මේ පීඩාකාරී බවකට ඔය පින්නතුන්ලා එකතු වෙලා ඉන්නේ. මේ පීඩාව නවතින්නේ නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ පළවෙනිින් තේරුම් ගන්න පින්නවත්නි, මේ ඔයගොල්ලන්ට තියෙන අවබෝධ කරන්න ඔයගොල්ලන්ගේ ජීවිතේ. ඔයගොල්ලන්ගේ ජීවිතේ අවබෝධ කරනකොට මුළු ලෝකෙම අවබෝධ වෙන්න පටන් ගන්නවා. මොකද ලෝකය කියන්නේ ඔයගොල්ලන්ට මනසට මේ මොහොතේ වැටහෙන ටික. ඒකයි බුද්ධ ශාසනය කිව්වේ චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති. චිත්තස්ස ඒක ධම්මස්ස. ලෝකෙම සිත නමු එකම ධර්මයක වසඟයට ගිහින් තියෙන්නේ. එතකොට මේ අපි හැම වෙලාවකම මෙන්න මේ ටික හොඳට ඔළුවට දා ගන්න ඕන. එක පළවෙනි එක තමයි පින්වත්නි, මේ ජීවිතය තුළ සෝතාපන්න වෙන්න බැරි. අපේ ජීවිතය තුළ පින්වත්නි මේ ඇසින් ලෝකේ උරගානකොට අපේ ස්වභාවයක් තියෙනවා, හැම වෙලාවකම අලුත් අලුත් රූප හොයාගෙන යන එක. මේ කනට නාසයට ඔක්කොටම අදාළයි, නමුත් ඒ හැම එකටම අදාළ කරලා අපිට මේ දේශනාව කියන්න බෑ, වෙලාව යනෝනේ. එතන මේ අපේ ස්වභාවය තමයි මේ හැම වෙලාවකම අලුත් අලුත් මේ අලුත් අලුත් රූප හොයාගෙන යන එක ඇහැට අදාළ වුණා. ඒ කියන්නේ කොච්චර ලස්සන රූප ලැබුණත් තෘප්තිමත් නැහැ, සහනදායි නැහැ. වයසට ගියත් අලුත් රූප හොයනවා. දැන් අපේ නම් අපේ කාලේ ඉවරයිනි කියලා ඔයාසට ගියයි කියනෝ නේද? තනිකර බොරුනේ. අපේ කාලේ ඉවරයි දැන් ඕගොල්ලන්ගේ කාලේ කිව්වට එයා එයාගේ වෙන ලෝකෙක ඉන්නේ. ඉතින් එයා එයාගේ වෙනම ලෝකෙක ඉන්න බව දරුවෝ තේරුම් ගන්න ඕන. ඇයි මේ කෙලෙස් සහිත සිතක් තියෙන කෙනෙක්නේ අවුරුදු 80ක් ගියත්? ඒකනේ අවුරුදු 80ක් ගියත් සමහර අයට විවාහ වෙන්න හිතෙනවා. ඉතින් ඒවා ලෝක ධර්ම විදියටයි දකින්න ඕන. සමහර වයසකයි මේ සමහර තරුණයි බැඳලා ඉන්නේ. ලෝකෙත් එහෙම වෙලා තියෙන්නේ. එහෙම වෙන්නේ ඇයි? ඒක මේ කෙලෙස්සහගත සිතේ ස්වභාවය. ඒක ගරහන්න ඕන තත්වයක් නෙමෙයි. ඒක ධර්මතාවයක් විදිහට අපි දකින්න ඕනේ, මේ සිත හැසිරෙන විදිය. ඒක මේ චෝදනා කරන්න, දෝෂ ආරෝපණය කරන්න ගරහන්න ඕන එකක් නෙමෙයි. මිනිසුන්ගේ සිත් වැඩ කරන විදිය ඒක. මේ සත්‍ය අවබෝධය කරා යන්න බැරි වුණොත් අපි හැමෝගෙම සිත් ඔය වගේ තමයි. පින්වත්නි, මේ පළවෙනි එක තමයි අපි තේරුම් ගන්න ඕන. මේ ඇස හරහා නැවත නැවත අලුත් අලුත් රූප සිතින් හඹාගෙන යන්නේ. ඒ මොහොතේ රූපේ ගෝචර වෙන එක විතරයි ඇහැට වෙන්නේ. ආයෙත් අලුත් රූප ඇහැට අහුවෙනවා, එච්චරයි. ආයෙ අලුත් රූප, ඒ රූපේ ගැන කිසිම මතකයක් ඇහැට අදාළ නැහැ. ඒ රූප සංඥා ඇහැට අදාළ නැහැ. ඒ රූප විතර්ක ඇහැට අදාළ නැහැ. ඒ දැන් මේ පේන රූපය ඇතුළට ගන්න ඇහැ උදව් කරනවා. ඒ කියන්නේ ඇහැ කියන්නේ වටිනාම සාක්ෂියක් නෙමෙයි. මොකද මේ සම්පූර්ණ විශ්ලේෂණ, ගවේෂණ, සංස්ලේෂණ මේ ඔක්කොම අදාළ සිතට. ඒකයි මේ ධර්මයේ කියන්නේ චිත්තස්ස ඒක ධම්මස්ස. සිත නම් වූ එකම ධර්මයක් වසඟයට යන්නේ. සිත නම් වූ එකම ධර්මයක වසඟයට තමයි ලෝකෙ යන්නේ. ඒතර පළවෙනි එක තමයි ඇස හරහා සිත නැවත නැවත අලුත් අලුත් රූප උරගාන්න ආසයි. ඒ ආසාව ඉවර වෙන්නේ හිත පවතින තාක්කල්, හිතේ කෙලෙස් ටික පවතින තාක්කල් අලුත් අලුත් රූප හොයන එක ඇස කවදාවත් හිත කවදාවත් අතාරින්නේ නැහැ. කන කවදාවත්, ඒකයි අලුත් අලුත් ගායකයන්ගේ අලුත් අලුත් සින්දු අහන්න හිතේ. ඒ කොච්චර පරාජිත බවක් දැන්නත්, කොච්චර කනස්සල්ලක් දැනුණත් ඒ නවත්තන්න හිතෙන්නේ නැහැ. දැන් කොච්චර මැච් පෙරදුනත් ක්‍රිකට් මැච් බලන එක නවත්තන්න හිතෙන්නේ නැහැ. වයසට ගියා ඉන්නවා, කන් නැතුව ක්‍රිකට් මැච් බලන්න පුළුවන්. අපි කියනවා අනේ ඔන්න බලන්න මේ වයසට ගිය මනුස්සයගේ හැටි, බණක් ඇහුවා නම් මොකද ওই වෙලාවෙ කියලා කිව්වට ඒක කවදාවත් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. අපි ඒක තේරුම් ගන්න ඕනේ. අපි ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මම නම් දැන් ওই අලුතෙන් බණ දෙන්න යන්නේ නැහැනේ කාටවත්. අන්තිම පිරිහිච්ච මිනිහෙක් දැක්කත් තේරුම් කරන වරක්, දෙවරක් තේරුම් කරන, තුන්වරක් තේරුම් කරන, ඊට පස්සේ hina වෙනවා යත් එච්චර. ඊට පස්සේ ආයෙ නිවැරදි කරන්න යන්නේ. ඇයි මේ හිත හැසිරෙන විදිය අපි තේරුම් ගන්න ඕන. ඒ තේරුම් ගැනීම හරි පහසුයි අපිට නිවෙන්න. ලෝකේ නිවැරදි කරන්න යන හැම මිනිහෙක්ම දෝමනස්යෙන් ඉන්නේ. හොඳට බලන්නකෝ. ලෝකේ නිවැරදි කරන්න ගියපු හැම මිනිහෙක්ම ඒ පටිගයෙන්, ගැටුමින්, පුදුම කේන්තියකින් ඉන්නේ. ඉතින් ලෝකේ සුවපත් කරන්න ගියන් අපි මොකටද කේන්ති ගන්න? ලෝකේ සුවපත් කරන්න ගියන් අපි කේන්ති ගන්න කිසි තේරුමක් නැහැ. ලෝකේ මෙහෙම සුවපත් කළ නොහැකි ලෝකයක් ඇති බවට අපි අවබෝධ කරගන්නවා. අවබෝධ කරලා සුවපත් වීම මෙයයි කියලා පැත්තකට වෙනවා. සුවපත් වෙනවා නම් බුදුරජාණන් සෙමනේ, ඉමේ ධම්මා කුසලා, ඉමේ ධම්මා කුසලයක් කියනවා, අකුසලයක් කියනවා පැත්තකට වෙනවා. මෙයයි ධර්මයේ කියනවා, මේක අධර්මයේ කියනවා පැත්තකට වෙනවා. ඕනනම් අධර්මයේ අල්ලගෙන ඉස්සරහට යන්නත් පුළුවන් කැමති කෙනෙකුට, ඕනනම් ධර්මයේ අල්ලගෙන ඉස්සරහට යන්නත් පුළුවන්. එහෙනම් මේක අපි තේරුම් ගන්න ඕනේ. මේ චිත්තේන නියති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස්ස ඒක ධම්මස්ස. සිත නම් එකම ධර්මයක වසඟයට යනවා කියන එක හොඳට තේරුම් ගන්නෙ නැතුව කාටවත් සෝවාන් වෙන්න බෑ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නත් පුළුවන් කමක් නැහැ. එහෙනම් පළවෙනි එක තමයි මේ සිත ඒ වසඟයට යන්නේ ඇසකන්නාසේ දිවකය මනස හරහා. සිත වසඟේ කරා පමුණුවන්නේ. එතකොට මේ සිතේ ඒ කියන්නේ මූලික දේ තමයි අවබෝධය කරා යන්න බැරි මේ සිත විසින් ඇස හරහා ඇස උපයෝගී කරගෙන ඒක පාවිච්චි කරලා අලුත් අලුත් රූප උරගාන්න බලනවා. සිතින් තමයි උරගාන්නේ. ඇසේ පදනම බොහොම පොඩි එකක් ඇත්තටම. ඇසේ සීමාමායිම් හරි පොඩි. ඇයි මේ වෙලාවේ රූපේ විතරනේ ඇහැට අහුවෙන්නේ? අනික ඒ වෙලාවෙත් දින සියලු රූප අහුවෙන්නේ නැහනේ. ත්‍රිමාණයක් විතරනේ ඇහැට ගෝචර වෙන්නේ. මාන තුනයි ඇහැට අහුවෙන්නේ. ඇසට ත්‍රිමාණයක් විතරයි ගෝචර වෙන්නේ. කොච්චර පටුයිද ඈ. අපි හිතනවා ඇයි ලොකු කැපැසිටි එකක් තියෙනවා කියලා. එනිසා මිනිස්සු වටිනාකම පෙන්වන ප්‍රධාන දේ ඇස. බෞද්ධයෙක් ඇස වටිනා දෙයක් විදිහට සලකන්න ඕනේ නැහැ. බෞද්ධයෙක් වටිනාම දේ විදිහට සිතයි සලකා ගත යුත්තේ. ඒකනේ මිනිසුන් විවාහාරයට කියන්නේ මට ඇස් දෙක වගේ වටිනවා කියලා කියන්නේ. ඇස ඉතා ප්‍රතිබල සම්පන්නයි ඇත්ත. ඇසේ අද්දකීම් පරාසය හොඳයි. නමුත් ඇහැට ගෝචර වෙන්නේ වර්තමාන රූපේ විතරයි. ඊයේ දැකපු රූප ඇහැට අදාළ නැහැ. ඊයේ දැකපු රූප සම්බන්ධ මතකයේ සිතටයි අදාළ. පොඩකින්ක මම කල්පනා කරලා බලන්න කියලා. ඇයි ඔයා මට අම්බුනේ ගිය සතින් මම අම්බ වුනේ. ආ මම ඔයාව දැක්කේ. ඇයි ඔයා මට හිනා වුනේ? ආ එහෙමද? පොඩහින් මම කල්පනා කරලා බලන්න කොහෙදිද කියලා මිනිස්සු කල්පනා කරන්නේ. ඒ ඇසට ගෝචර නැහැ, හිතට ගෝචර වෙන්නේ. මිනිස්සු සිතින් තමයි සම්පූර්ණ මානසිකාරය කර කර කල්පනා කරලා ඇතුලේ ඩේටා ඔක්කොම ඇනලයිස් කරගන්නේ, විශ්ලේෂණය කරලා තොරතුරු ඔක්කොම අවසල ගන්න බලනවා හිතේ. එතකොට මේ සිත කියන්නේ මහා විශාල ධර්මයක්. සිත අවබෝධ කළාම දුක නිමා වෙනවා. සිත අවබෝධ කිරීමේ ප්‍රධාන පාරක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. එහෙනම් ඇස උපයෝගී කරගෙන සිත විසින් අලුත් අලුත් රූප දැකීම පිණිස සිත හැසිරෙනවා. ඒකට හේතුව තමයි සිතේ අවිද්‍යා සහගතව තණ්හා කරන මූලික මනෝභාවයක්. ඒකට අපි කියනවා ක්ලේශයන්ගේ අනුසය මට්ටමක් සිත ඇතුලේ ක්‍රියාත්මක වෙන නිසා ඒ අනුසය තියෙනකන් අලුත් අලුත් රූප බලන් හිතනවා. වයසට ගියත් ගිහි වුණත් පැවිදි වුණත් අලුත් අලුත් රූප බලන් හිතෙනවා. වයසට ගිහින් බණක් ඇහුවා නම් හොඳ නැද්ද කියලා අහලා වැඩන්නේ ගෙදරයි ගිහින්. ඇයි ඕවා බලන්නේ කියලා අහලා වැඩන්නේ? ඇයි ඕවා අහන්නේ බලන්නේ? එහෙම අහන්නේ. ඇයිද එහෙම අහන්නේ? ඇති මට්ටමට දහිත තමන්ගෙම සිත හැසිරෙන විදිය සිතේ ස්වභාවය දැක්කම කොච්චර සංසුන්ද බලන්න. ලෝකේ වෙනස් කරන්න හිතෙන්නෙම නෑනේ. ලෝකේ බය කරන්න හිතෙන්නෙම නැහැ. ලෝකෙට ඇති ගන්නවන්න හිතෙන්නෙම නැහැ. දෙවෙනි කාරණේ තමයි පින්වත්නි මේ සිත විසින් මේ ඇස උපයෝගී කරගෙන අලුත් අලුත් රූප උරගාන්න යනකොට පින්වත්නි ඒ අලුත් අලුත් රූප වලින් සම්තෘප්තිමත් නොවන බවක් හිතේ තියෙනවා. හඹාගෙන යෑමක් තියෙනවා, සම්තෘප්තිමත් නොවන බවක් තියෙනවා. ඒ සම්තෘප්තිමත් නොවන නිසා ලෙඩෑඳේ ඉඳලා හරි කමක් නැහැ. අලුත් අලුත් රූප වලින් සම්තෘප්තිමත් වීම බලාපොරොත්තු වෙන. එහෙනම් අපි දෙවණියට දැනගන්න ඕන සිත කවර ආකාරයක රූපෝස්සේ හෝ සම්තෘප්තිමත් විය නොහැකි බව. ඉතින් සිත සම්තෘප්තිමත් විය හැකියි. කවදා හෝ තෘප්තිමත් කරන්නේ යයි කල්පනා කළොත් තමයි තෘප්තිමත් වීම පිණිස හඹාගෙන යෑමක් තියෙන්නේ. මේ සිත වනාහි සම්තෘප්තිමත් කොට අවසන් කළ නොහැකි ධර්මයක් කියලා දැක්ක ගමන් සංසුන්නේ. තුන්වෙනි කාරණේ තමයි මේ සිත විවේක ගන්නවන්න ඕන හැම වෙලාවකම. ධර්ම අවබෝධ කරන්න නම් සිත විවේක ගන්නවන්න ඕන. සිතට විවේකයේ වුමන. විවේක නොවීම කියලා කියන්නේ සිත තුල නොයේ කෙලෙස් ධර්මයන් මත පදිංචි විවාසයක. අනේ සිත විවේක ගන්නවා ගැනීම පිණිස පාවිච්චි කරන උපාය මාර්ගය තමයි සමත භාවනාව කියන්නේ. සිත පුළුවන් තරම් විවේකගත කරගන්න. බුද්ධ ශාසනයේ මේ අවබෝධය කරා යන්න පෙන්නපු ඉතා වැදගත් දෙයක් තමයි සිත විවේකයකට එකතු කරනවා. මෙන්න මේ කාරණා තුන ගැන ඉතා පැහැදිලි අවබෝධයක් ඔය පින්නතුන්ලාට තිබුණොත්, මේ කාරණා තුන ගැන ඔයාලට යම් දල අදහසක් තිබ්බොත්, පළවෙනි එක මොකද්ද? මේ සිතින් තමයි ලෝකේ මවන්නේ. සිත නම් එකම ධර්මයකට වසඟයට තමයි මේ සත්වයා ගිහින් තියෙන. වසඟයට ගිහින් තියෙන තාකල් සංසාරයේ පැනවෙනවා. තර්සිත කරන්නේ ඇස ආදී උපයෝගී කරගෙන රූප හඹාගෙන යන එක, ශබ්ද හඹාගෙන යන එක. ඒ හඹාගෙන යනකොට සිත සම්තෘප්තිමත් වී අවසන් වෙන්නේ. සම්තෘප්තිමත් වීම දුරින් පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ කවදාවත් සිත සතුටු කරලා ඉවර කරන්න බෑ. දැන් ඔයාලා හිතානේ, දැන් ඔගොල්ලෝ හිතනවා ඒක අනිත් පැත්තට. ඔයාලා හිතනවා මම සතුටු වෙලා ඉවර වෙයි. ඉතින් ඉගෙනගෙන බලනවා, වාහන අරගෙන බලනවා, අලුතෙන් ගෙවල් හදලා බලනවා, ගෙදර වෙනස් කරලා බලනවා, ජනෙල් කරවල අනිත් පැත්තෙන් දොරවල් දාලා බලනවා. බලනකො මිනිසු කරන්නේ ඒවා. ඒ මොනවා කළත් කිසිම ආස්වාදයක් නෑ. ඉතින් ඊට පස්සේ මේ ටයිල් අල්ලන එක අයින් කරලා වෙන ඒවා අල්ල බලනවා, කුස්සිය වෙනස් කරලා බලනවා. ඒකයි ගෙවල් වල කාන්තාව ඇඳපුටු මේසෙම නිතර වෙනස් කරන්නේ, හිට මෙහෙට තල්ලු කර කර. එතන යාලා හිතනවා මේ වෙනස්කම් ඇතුලේ මොකක් හෝ සම්තෘප්තිමත් බවක්, ආස්වාද ජනක බවක් ඇති වෙන්නේ. ඉතින් ආස්වාදයක් නැතුවම නෙමෙයි, වරුපයක් අමාරක් තියෙනවා, පොඩි ආස්වාදයක්. එච්චරයි තියෙන්නේ. පැයක් අමාරකට වඩා ඒ ආස්වාදේ පවතින. ඒකනේ මේනම් ලස්සන දෙයක්. මොකද්ද ආස්වාදේ කියලා දෙයක් තියෙනවා, බොහොම චුට්ට. ඒකනේ ආස්වාද ආදීනව නිස්සරණ කියන ආස්වාද කියලා කාම්පූර්ණ කපලා දාලා නැහැ බුද්ධ ශාසනය. ආස්වාදයක් තියෙනවා, මේ විපරිණාමීය සිතේ විපරිණාමීය අඤ්ඤතාභාවීය වෙනත් ස්වභාවයකට පත්වීමේ ක්‍රියාවලිය ඇතුලේ පින්වත්නි, මේ වෙනස් වීමේ විපරිණාමීය අඤ්ඤතාභාවී ස්වභාවය ඇතුලේ සිත හැම වෙලාවම අලුත් වෙනකොට අර පරණ ආස්වාදයේ සිතට ඔරොත්තු දෙන්නේ නැහැ. එහෙනම් මේ සිතේ ස්වභාවයක් පවතිනවා. මේ සිතේ පළවෙනි මූලික தත්වය තමයි සිතින් මේ ඇස උපයෝගී කරගෙන අලුත් රූප හඹාගෙන යනවා. දෙවැනි එක තමයි සිත තුල පින්වත්නි ආස්වාදයේ කියන එක ස්ථාවරත්වයක් නැති බවක් නිසා මේ ක්‍රියාවලියට එකතු වෙනවා. ඒ කියන්නේ ආස්වාදය කියන එක ස්ථාවර නැති නිසා තමයි අලුත් රූප, අලුත් ශබ්ද හඹාගෙන යන එක තමයි දෙක. එතකොට මේ ප්‍රශ්නේ, ඒ කියන්නේ මේ අවබෝධය කරා යනවනම් කෙනෙකුට ඕන නම් සෝවාන් වෙන්න, එයා තුන්වෙනි කළ යුතු ඉතා විශේෂ දේ තමයි සිත විවේක ගන්න එක. අර අරමුණු පස්සේ දුවන එකෙන් සිත මුදවා, ඒකට මේ පාරිසරික සාක්ෂි ගොඩක් බලපානවා. ඒ නිසා හුදෙකලාව කියන එක හරි වටිනා එක. ඔය ආරණ්‍යම ගත පරිසරය, ගස් කොළන් තුරු ලතා එක ගෙවන ජීවිතේ, මේ ගොඩ නැගිලි එක ගත නොකරන ජීවිතේ, පිරිස එක්ක නොඉන්න ජීවිතේ හරි වටිනවා ඒකට. ඒකෙන් නිවන් දකින්න බෑ. හැබැයි අර මේ අවබෝධය කරා යන කෙනෙකුගේ මූලික අවකාශයක් තමයි සිත විවේක ගත කරගන්න එක. අවබෝධය කරා යන කෙනෙක් අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් තමයි සිත විවේක ගත කරගන්න. ඒ සිත විවේක ගත කර ගැනීම කියන එකට උදව් කරා ඒක තමයි සමත භාවනා කරනවා කියන්නේ. සමත භාවනා කරනවා. ඒ විවේකගත වුණු සිතක ස්වභාවය, විවේකගත වුණු සිතක ස්වභාවය තමත් සිතකින් විමසල බලනවා. ඊට සිත විවේකගත කරගන්න ආනාපාන සති භාවනාව වගේ එකක් කරනවා. ඒක නිවන් දකින්නේ කවුරු. ඉතින් විවේකයේ පිණිස ආරමුණු ආරම්මන ග්‍රාහීව අර සිත වෙනද වගේ අරමුණු පස්සේ හඹාගෙන නොයන මට්ටමට සිත තියාගන්න බලන බෑ. තියාගන්නත් බෑ. සිත විසිරෙනවා. මිනිසු කියන්නේ භාවනා කරද්දී සිත විසිරෙනවා කියලා. අනේ හාඳුරණි භාවනා කරන්න බෑ, හිත විසිරිල යනවා. වෙන්නේ වෙන වෙලාවටත් විසිරෙනවා. ඒ විසිරෙන බව ඒ වෙලාවට පේනවා. ඒකයි සමහර අය කියන්නේ වෙන මේ ටීවී බලද්දි නම් මුකුත් වෙන්නේ නැහැ, භාවනා කරද්දී විසිරෙනවානේ හාඳුරණි හිත. ඒ විසිරෙනවා කියලා කියන්නේ ඇත්තටම ඒ වෙලාවේ විසිරුණා, ඊට කලින් විසිරුන්නේ නැහැ නෙමෙයි, හැම වෙලාවකම සිත විසිරුණා. උදාහරණයක් විදිහට දැන් හුස්ම දිහා බලාගෙන ඉන්නකොටනේ හුස්ම වැටෙන බව පේන්නේ. ආස්වාස ප්‍රාස්වාසයේ දිසා කායානුපස්සන මේ ආනාපානසති වඩනකොටනේ හුස්ම දිහා පේන්නේ. නැතු ඒ වෙලාවට හුස්ම පේනවා, ඒ වෙලාවට හුස්ම වැටෙනවා, ඊතුරු වෙලාවට හුස්ම වැටෙන්නේ නැහැ නෙමෙයිනේ. ඒ වෙලාවට හුස්ම වැටෙනවා, අනිත් වෙලාවට හුස්ම වැටෙන, හැම වෙලාවකම ආස්වාස ප්‍රාස්වාස කෙරෙනවා. නමුත් ඒක ප්‍රකට උනේ දිහා බලාන ඉන්නකොටනේ. අන්න ඒ වගේ මිනිසු කියනවා භාවනා කරද්දී හිත විසිරෙනවා කියලා. නෑ පින්වත්නි, සිත කොහොමත් විසිරෙනවා. අර භාවනා කරනකොට විසිරෙන බව තේරෙනවා. ඒක කුසලයක්. ඒක මගේ සිත විසිරෙනවා කියලා කවුරු හරි කියනවා නම් ඒ මනුස්සයාගේ සිත ඒක කුසලයක්. එයාගේ සිත මිනිසුන්ගේ සිත කොහොමත් විසිරෙනවා. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම පැත්තට මිනිසුන්ගේ සිත විසිරෙනවා. හැබැයි මේ විසිරෙන බව මිනිසුන්ට තේරෙන්නේ නැහනේ. ඒතර විසිරෙන බව තේරෙන එක මහ විශාල කුසලයක්. විසිරෙන බව දැනෙනවා නම් තේරෙනවා නම් ඒ විසිරෙන බව දැනෙන තේරෙනකම කියන්නේ මා අග්‍ර කුසලයක්. ඒක පොඩි පහේ කුසලයක් නෙමෙයි. ඒක මහා ශ්‍රේෂ්ඨ කුසලයක්. මිනිසුන්ට විසිරෙනවා කියලා කියනවා නම් මං කියන්නේ ඒක හදක්ෂකමක් හිතේ. එතකොට මේ පින්වත්නි විවේකය සිත අර විවේකගත කර ගැනීම පනසනම සමත භාවනා කරන. විවේකගත වුණාම සිතේ ස්වභාවය තේරුම් ගන්නවා. ඒ සිතේ ස්වභාවය තේරුම් ගැනීම තමයි චිත්තානුපස්සනාව වඩන්නේ. ඒ සිත ඇතිවෙමින් නැතිවෙමින් යන රිද්මය දකින්න තමයි විදර්ශනා කරන්නේ. ඒකෙන් සෝතාපන්න මාර්ගයට එකතු වෙනවා. බලන්නකො පොඩි රිද්මයක් තියෙන්නේ. එතකොට මූලික දේ මොකද්ද? මූලික දේ තමයි මේ ඇස පාවිච්චි කර කර මේ සිත රූපේ හඹාගෙන යනවා, ශබ්ද හඹාගෙන යනවා, කනපා. එතකොට හඹාගෙන ඉතින් අලුත් අලුත් ශබ්ද වලට සිත එකතු වෙනවා, අලුත් අලුත් රූප වලට සිත එකතු වෙනවා. ඒ අලුත් අලුත් ඒවා කොච්චර බැලුවත් සම්තෘප්තිමත් වෙන්නේ නැහැ කියලා දකිනවා දෙවැනි එක. يعني හිත සතුටු කරලා ඉවර කරන්න බෑ. ඒ නිසා යා තුන්වෙනි එක විවේකයට එකතු වෙනවා. විවේකයේ උදෙසා සමත භාවනාව යා පාවිච්චි කරනවා. එතකොට සිත ගොඩාක් විවේකයට පත් වෙලා සිත සසල වෙනවා. සසල වුණාට පස්සේ සිතේ ස්වභාවයේ තේරුම් ගන්න චිත්තානුපස්සනාව වඩනවා. ඒ සිත ඇතිවෙන නැතිවෙන රිද්මයේ තේරුම් ගන්න විදර්ශනා කරනවා. ඒ ඇතිවෙන නැතිවෙන රිද්මයේ තේරුම් ගන්නකොට ඥානයක් උපදිනවා. පින්වත්නි, මේ ඇතිවෙන නැතිවෙන කම ඇතිවෙච්ච තැනම නැතිවෙලා යනවා මිසක් මේ ඉතිරි නැතුව නිරුද්ධ වී යන ස්වභාවයක් ගැන සිතට දැනෙන්න ගන්නවා. එතකොට යා මාර්ගයට එකතු වෙනවා. එතනින් යා ඵලයට පත් වෙනවා. ඕන් ඔය ටික හරියට කළොත් ඔෆිස් යන ගමන්, වැඩ කරන ගමන් හොඳ ස්වාමීන් වහන්සේ නමක් ඇසුරු කරගෙන ඕක කරගන්න පුළුවන්. ඇසුරු කරන්නත් ඕනේ, මේ බණ තියෙන්නේ ඕනතරම් YouTube එකේ. අපාවිෂයෙන් පොඩ්ඩක් කරගෙන එහෙම කරගෙන යද්දී එයාටම දැනෙනවා තමන් සංසුම් බව. ඒ කියන අර කලබලයක්, ලෝකේ වෙනස් කරන්න දඟලන මහ විශාල දැඟලිල්ලක්, මේ ලෝකයට යහපතක් කරන්න කියලා. එහෙම නෑ, ලෝකයට යහපතක් කරන්න බෑනේ අපිට. කොහොමද ලෝකයට යහපතක් කරන්නේ? කෝ යහපත් වෙච්ච ලෝකයක් කොහෙද තියෙන්නේ? පාලකයෝ යහපත් වෙලාද නෑ, යාචකයෝ යහපත් වෙලාද නෑ, පූජකයෝ යහපත් වෙලාද? කොච්චර නීති හැදුවත් පාලකයෝ යහපත් වෙයිද, යාචකයෝ යහපත් වෙයිද, පූජකයෝ යහපත් වෙයිද? ඇයි? පින්වත්නි, ඒ තම තමන්ගේ සිත් පෙර හේතුඵල දහමින් හැදිච්ච ඒවා. ඒවා වෙනස් කරන්නේ කොහොමද? ඒක වෙනස් කරන්න බෑ. තේ වෙනස් කරන්න බැරි බව හොඳට අවබෝධ කරගෙන මෙන්න මේ කියපු දේවල් ටික කළොත් එයා සෝතාපන්න ඵලයට පත් වෙන පොඩි දේවල් ටිකක් කරන්න තියෙනවා. අපි තායින්වන්නේ සෝවාන්ෙන් ලොකු දේවල් කරන්න ඕන කියලා එහෙම කන්නේ නැහැ. අරහත්ත්වයට පත් වෙන්න නම් ටිකක් ලොකු දේවල් ටිකක් කරන්න තියෙනවා. නමුත් අරහත්ත්වයට පත් වෙන්නේ සෝවාන් වුණාට පස්සෙනේ. ඒ නිසා මේ කාලේ අපි හැමෝම කතා කරන්නේ සෝවාන් වෙන විදිය ගැන. සෝවාන් වෙන්නේ එක එක පාරවල් කියන්න පුළුවන්. හැබැයි මේවා පාවිච්චි කරන කෙනෙක් තුල සෝතාපන්න සෝවාන් වුණාම හරි ලස්සනයි ජීවිතේ. කවදාමත් එපා වෙන්නේ, බිරිඳ එපා වෙන්නේ, ස්වාමියා එපා වෙන්නේ, දරුවෝ එපා වෙන්නේ, ගෙදර කුඹුර වතු පිටි රැකියාව එපා වෙන්නේ. සමහර බීතියක් උපදිනවා කෙනෙකුට මට එපා වෙයි කියලා, කවදාවත් එපා වෙන්නේ නැහැ. එපා නොවන ලස්සන ජීවිතයක්. එපා වෙන්නේ සසර ජීවිතේ, එපා වෙන්නේ නැහැ. සසරේ එපා වෙන්නේ කොහොඳයිනේ? ඒතර ජීවිතේ එපා වෙන්නේ නැහැ. එයාට වෙනදට වඩා ජීවිතේ වටිනවා. ඒ නිසා අද මිනිසුන්ගේ ජීවිතේ වටින්නේ නැත්තේ ඇයි? ධර්මයක් නැති නිසා. ජීවිතය අතන දැන් මේ දවස්වල බලන්න එක එක නායක එක වෘත්තීය වේදීන් සියදි විනාසා ගත්තා කියනවා. මේ එක එක විදිහට තමන්ගේ ජීවිතය අතහැරියක ඇයි? පින්වත්නි, කවදාවත් ජීවිත අවබෝධයට අදාළ පාරක ඉඳලා නැහැ ඔය මෝඩ මිනිස්සු ටික. ජීවිතයේ අදාළ පාරක හිටියානම් ජීවිතේ වරදින්නෙත් නැහනේ. එයාට අභියෝගය ඇතුළේනේ පේන්නේ. ලෝකේ අභියෝගයක් යාට පේන්නේ නැහනේ. එයා හැම වෙලාවෙම ඇතුළ පරිස්සම් කරගෙන ඉන්නේ, ගනුදෙනු කරන්නේ. තමන්ව වනසගෙන ලෝකේ ගනුදෙනු කරන්නේ නැහනේ. ඒ නිසා ධර්මයක් තියෙන මිනිහෙකුට වරදින්න විදියක් නැහැ. ඒ නිසා ඔය හැම දිනාටම ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ හෝරාවක ධර්මානුශාසනාව හේතුපකාර වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. මේ සරල කාරණා ජීවිතේට එකතු කරගත්තොත් සෝවාන් වෙනවමයි පින්නොත්. හැබැයි මේ එකක්වත් බැරියව හැම නෙමෙයි. මම නම් බැරියව කියන්නෙම නෑ දැන්. ඕන කියන්න පුළුවන් ගොඩාක් ඒවා කරන්න බැරියව. අපි කියන්නේ නෑ දැන්. අපි පුළුවන් ඒවා විතරයි කියන්නේ. ඒ නිසා මේ ඔක්කොම කරන්න පුළුවන් මේ පොඩි දරුවන්ට පවා. ඒ නිසා ඔය හැම දිනාටම චතුරාරි සත්‍ය අවබෝධ කරගන්නට මේ දේශනාව උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අරණායක හකුරු ගම්මන පදිංචි ආර් කුසුම් විජේසිංහ මහත්මිය, දියණිය වන කේඩී නිරංජී විජේසිංහ මහත්මිය, එවගේ මේ එතුමියගේ ස්වාමි පුරුෂයාණන් වන එජී ගාමිණී ගලප්පත් ගාමිණී ගලප්පත්ති මහත්මා, එවගේම පුතණුවන් වන කේඩී ඩබ්ලූ ඒ විජේසිංහ මහත්මා, එතුමන්ගේ බිරිඳ වන ජේ ත්‍රාම වික්‍රම මහත්මිය ඇතුළු පින්වත් දෙමව්පියන් ඥාතින් ඇතුළු පින්වතුන් සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සියලු දිනාටම ජීවිතාවබෝධයේ පිණිස මේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ස්වාමි පුරුෂයාණන් වන ශ්‍රී ලංකා බැංකුවේ කළමනාකාරවරයෙකු වශයෙන් සේවය කරමින් සිට 2007 මැයි මාසේ 20 වන දින පරලෝ සැපත් වුණු KD විජේසිංහ මහත්මාට පියතුමාට අනුමෝදනා දේශනාවක් හැටියටයි අද විශාල පිරිසකට ධර්ම දානය පිණිස මේ දේශනාවට මැදිහත් වෙලා තිබෙන්නේ. ඉතින් ඒ මහත්මාට අනුමෝදන් කරනවා. KD විජේසිංහ මහත්මාට මේ කුසල් බලවත් වේවා. ජීවිතාවබෝධයේ ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් හේතු උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම මිය පරලෝකයේ සියලු ඥාතීන්ටත් විශේෂයෙන්ම කුසුම් විජේසිංහ මහත්මිය ප්‍රදාන පිනුතුන් නමින් මිය පරලෝකයේ වර්ග පරම්පරානුගත සංසාරගත සියලු ඥාතීන්ට මේ කුසල් උපකාර වේවා. සියලු ඥාතීන්ට මේ උතුම් කුසල් නිවන් පිණිස නිවන් දොරටුවක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. දේශකයන් වහන්සේ චපටත් සියලු මහා සංඝරත්නයටත් අපගේ පින්වත් දෙමව්පියන්ටත් ගුරු ස්වාමීන් වහන්සේලාටත් ආශිර්වාද කරලා තිබෙනවා. අර කුසුම් විජේසිංහ මහත්මිය ප්‍රදාන පිනතුන්ට ඒ වෙනුවෙන් අපි තා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. එවගේම එතුමියගේ මිනිබිරිය වන AG ආතුල්‍යා නෙත්මිනි පුංචි දියණියටද අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න මේ කුසල් උපනිශ්‍රය වේවායි බුද්ධාදී රත්නතරේ ආශිර්වාදේ ලැබේවායයි ඇය ප්‍රාර්ථනා කොට තිබෙනවා. මෙතනට සම්බන්ධ වුණු කුසුම් විජේසිංහ මහත්මිය ප්‍රදාන පින්වත් දරුවන් ඥාතිවරු හැම දිනාටම මේ කුසල් උපකාර වේවා. සියලු දිනාටම ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා. සුවසේම නිවන් මඟ වඩාගෙන පිළිවෙත් පුරාගෙන මේ ගෞතම බුදු සසුනේදීම වහ වහා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ ධර්ම දානමේ කුසල් දේශනා පාරමිතාවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සතරවරං රජ දරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද අවීචේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරි පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමද මේ උතුම් කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං.